SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
වතුරේ හිටියේ මම. මමයි තව එක්කෙනෙක් හිටියේ. මගේ ඉස්සරහින් ඩෝර එකක් ගියා. ඩෝර එකේ යද්දී ඩෝර එකේ හිටියා වණකලිසාවක් අඳගත්ත මහත්තයෙක්. එතන හිටියා සෙබලෙක්ගේ වෙපන් එක ඉදරගෙන මගේ අම්මට බැලලා මගේ ඉස්සරහට වෙඩි දෙකක් තියලා ගෝ වතුර ගිල්ලල මරනවා කියලා උඹව.
බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හම්බන්තොට වරාය ඇතුළට නාවුක හමුදාව ඇතුල් කරලා තරුණයන්ට පහර දෙනවා, පොළොව වලින් පහර දෙනවා. කරුණාකරලා මේක නවත්තන්න.
අත වශයෙන් මේ වරායේ පෞගිය කාලයේ බඳවාගෙන තිබුණ කම්කරුවන්ව ස්ථීර කිරීම සඳහා සාකච්ඡාවට කීපයක්ම පැවැත්වුවා. ඒ අනුව කොටසක් ක්‍රමානුකූල ස්ථීර කරන්න ගරු ඇමතුමා එකඟ වුණා. ඒ වගේ මම බලාපොරොත්තු වෙනවා අනිත් අයත් ස්ථීර කරයි කියලා. මොකද දීර්ඝ කාලයක් මෙයයි වැඩ කරපු අය.
මාධ්‍ය වේදින්ට මුලින් පහර දුන්නේ, මාධ්‍ය වේදින්ට පහර දීලා තමයි තරුණයන්ට පහර දුන්නේ. දැනට 8 දෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නවා. ඒ නිසා අහසට හරි කොහෙට හරි වෙඩි තියනවා. මේක වහම නතර කිරීම සඳහා ක්‍රියාත්මකව මැදිහත් වෙන්න කියලා පිල්ලනවා.
වරායක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් නෞකා දෙකක් බලහත්කාරයෙන් අල්ලන් ඉන්නවා නම් ඒක මුහුද කොල්ල කෑමක්. ඒකට නාවික හමුදාව යොදවන්න පුළුවන්. ඕනේ නම් නාවික හමුදාවට වෙඩි තියන්නත් පුළුවන්. එහෙම කිසි දෙයක් වෙලා නැහැ මන්ත්‍රීතුමා. දැන් තමුන්නාසලනේ රණවිරුවන් ගැන කතා කරන්නේ. මෙහෙම් බොරුවට චෝදනා කරන්න එපා නෞ මේ නාවික හමුදාවට. නෞකා දෙකක් තියෙනවා. එකක් ජපානයේ නෞකාවක්. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් රටට බලපානවා. මේකට දේශපාලන මුහුණවරක්කු තියෙනවා. අපි කවුරුත් දන්නවා. හැබැයි මේක ඉදිරියට මෙහෙම ගෙනියනවා නම් අපි නාවික හමුදාව දාලා අපි මේ හම්බන්තොට වරායේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියනවා.
මාගම්පුර වරායේ අපිට එන්න තිබුණ මුදල් හුඟක් දුරට නැති වෙලා තියෙනවා. මම වගකීමකින් කියනවා මේ නැතිවෙච්ච මුදල් මේ සියලුම දෙනාගෙන්ම හරි ලබා ගන්න සිද්ධ වෙනවා අපිට. මොකද අද ඇවිල්ලා එළියේ තියෙන නැව් දෙක හෙට වෙන තැනකට ගියොත් ඒ නැව් ආපහු මෙහෙන්නේ නැහැ. මේ රට අස්ථාවර තත්ත්වයකට පත් කරන්න යටින් ඉන්න කට්ටිය තමයි මේගොල්ලන්ට අනුබල දෙන්නේ. මම දන්නේ මේගොල්ලන්ගේ රැකියාව ගැන. මම ඒ තිබ්බ වගකීම මම අතහැරියා. මොකද මම ගියේ දරුවොත් එක්ක කතා කරන්න. දැන් දරුවෝ නෙමෙයි වෙනම කට්ටියක් ඉන්නේ. ඉතින් මට බෑ ඒගොල්ලන්ගේ වගකීම ගන්න. මෙහෙම දෙයක් තියෙනවා. හදිස්සියව නැවකට මොනවා හරි වුණොත් ඒ වගකීම ගන්නේ කවුද? එක එක්කෙනාට ඕන විදියට පිටරට නැව් වලට ගහන්නයි, එව්ව බාධා කරන්නයි, ගිනි තියන්නයි ඒක කරන්න දෙන්නේ
නැහැ. මම හිතන්නේ මාධ්‍ය වේදීන්ට නිදහසේ කටයුතු කරන්න අවකාශය දෙන්න ඕන කියන මතේ මම ඉන්නේ. ඔවුන් මේ දෙපාර්ශ්වයටම අදාළ නැහැනේ. ඔවුන් කරන්නේ වාර්තා සැපීම. ඒ නිසා හැම පහර දීමක් වෙලා නම් ඒක සුසු නැtei කියන එක තමයි මම හිතන්නේ.
අපි දැක්ක මාධ්‍ය වේදින්ට පහර දෙනකොට කොට කයිසම ඇඳගෙන නිල් පාට ෂර්ට් එකක් ඇඳගෙන රවුල වහගෙන ඇවිල්ලා පුජ්‍යලේ පහර දෙනවා. ඔහු ඇත්තම ගත්තොත් සාමාන්‍ය සිවිල් පුරවැසියෙක්. නොදන්න හැම කෙනෙකුටම මාධ්‍ය වේදින් පාව පස්සේ තමයි ඔහු අඳුරගන්නේ ඔහු නාවක හමුදාපති කියලා. එහෙම ඇවිල්ලා පහර දෙන්න පුළුවන්ද? මොකද්ද ඒ ක්‍රමේ? මාධ්‍ය වේදියෙක් විසින් ඉතා පැහැදිලිව හැඳුනුම්පත පෙන්නලා මම මාධ්‍ය වේදියෙක් කියලා කියද්දි මොකද්ද රටක නාවක හමුදාපති වරුට තියෙන අයිතිය පහර දෙන්නේ? ඔහු පැමිණියේ මේ ස්ථානයේ සාමය රකින්න නම්. ඒ අය කියන ආකාරයට මේ සේවකයෝ විසින් මුදා ගන්න ඉඩ නොදී තියෙන නැව් දෙකක් අරගෙන යන්න නම් මාධ්‍ය වේදියාගේ තියෙන බාධා මොකද්ද? නැව් දෙක ගිනියන්. ඔවුන් රාජකාරියට ආවේ නැව් දෙක ගිනියන්න විතරක් නෙමෙයි. ඔවුන් රාජකාරියට ආවේ මෙතන සුද්ධ කරලා යන්න. ඒක හරියට කරගන්න බැරි වුණේ එතන මාධ්‍ය වේදින් හිටපු හින්දා. මාධ්‍ය වේදින් මේක රටට පෙන්වන බව දන්න හින්දා තමයි හොය හොය ගිහිල්ලා මාධ්‍ය වේදින් පහර දුන්නේ.
මේ සතියේ වෙනකොට තවත් උණුසුම් කරුණු කාරණා කිහිපයක් මතුවලා තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ පිළිබඳව සවිස්තරාත්මකව තතුවිත්ති විමසා බලන්නටයි අපි හැමනම් දැන් සූදානම් වන්නේ. උණුසුම්ම කාරණා විදිහට මුලින්ම කතාබහ කරන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ හම්බන්තොට මාගම්පුර වරායේ සේවක උද්ඝෝෂණය හරහා මේ වෙනකොට මතුවලා තියෙන තත්වය පිළිබඳව. සුපුරුදු විදිහට මේ සාකච්ඡාවට දැන් ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
දැන් මේ සේවකයන් 483 දෙනෙකුගේ සේවය ඉස්තර කරන්න කියලා මේ සත්‍යග්‍රහය ආරම්භ වුණේ 6 වෙනිදා. ඊට පස්සේ සෙනසුරාදා වෙනකොට මේක උද්වේගකර අවස්ථාවක් බවට පත් වුණා. විදේශීය නෞකා දෙකක් මේ සත්‍යග්‍රහය නියැලීලා සිටින පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් රඳවා තබා ගන්නවා කියන කාරණාව මත ඉන්න අනතුරු ඇතුණු සිදුවීම් සමුදායම බොහොම උණුසුම්. අපි කැමැති අමල් මේ සිදුවීමේ මූල ආරම්භයෙන් පටන් අරගෙන මේ පසු සිදුවීම් ටිකක් සවිස්තරාත්මකව විග්‍රහ කරගන්න.
දිලුක්ෂි, අපි දන්නවා දැන් හම්බන්තොට වරායේ මේ සේවකයන් 400කට අධික සේවකයන් පිරිසක් මේ 6 වෙනිදා වැඩ වර්ජනයක් එහෙම නැත්නම් මේ විරෝධතාවයක් ආරම්භ කරන්නේ තමන්ගේ රස්සාවල් සුරක්ෂිත කරගන්න ඕනේ කියන පදනම මත. ඔවුන් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉල්ලීමක් කළා තමන්ගේ සේවය ස්ථීර කරලා තමන් වරාය අධිකාරී සේවකයන් හැටියට අනුයුක්ත කරගන්නට කියලා. මේ පුද්ගලයන්ව බදවගෙන තියෙන්නේ 2014 වසරේ අවසාන භාගයේ වෙනකොට ඇත්තටම 2015 ජනවාරි තිබිච්ච ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට ඒ පෝස්ටර් අලෙමි වගේ කටයුතු සඳහා තමයි ඔවුන්ව ඇත්තටම යොදවගෙන තියෙන්නේ. ඒ අවස්ථාවේදී ඔවුන්ට තාවකාලික මට්ටමින් රැකියා ලබා දීලා තියෙනවා හම්බන්තොට වරායේ. ඉතින් මේ සේවකයන් වරාය අධිකාරියේ සේවයට ඍජුවම ගත්තු පුද්ගලයන් නෙවෙයි. මීට කලින් ආණ්ඩුව විසින් ඔවුන්ට තාවකාලික පදනම් මත තමයි පත්වීම ලබා දීලා තියෙන්නේ. දැන් අලුතෙන් රජය උත්සාහයක් ගන්නවා හම්බන්තොට වරාය චීන සමාගමකට ආයතනයේ කොටස් 80% විතර ලබා දීලා වරාය ඇත්තටම පෞද්ගලිකකරණය කිරීමේ කටයුත්තක් තමයි සිදු කරන්නට උත්සාහ කරන්නේ. රජය මේක හඳුන්වන්නේ පෞද්ගලිකකරණය කිරීමක් හැටියට නෙමෙයි, ඔවුන් හඳුන්වන්නේ මේක PPP එහෙම නැත්නම් Public Private Partnership කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ සේවකයන් විශ්වාස කරනවා චීන සමාගම හම්බන්තොට වරායේ පරිපාලනය තමන්ගේ අතට ගත්තට පස්සේ ඔවුන්ගේ රැකියා අහිමිවන්නට පුළුවන් කියලා. ඉතින් ඒ කරුණ මූලික කරගෙන තමයි මේ විරෝධතාවය සහ වැඩවර්ජනය ආරම්භ වෙන්නේ 6 වෙනිදා. එතකොට 4 වෙනි දවස වෙනකොට වරායේ තිබිච්ච යානා දෙකක් මේ පිරිස තමන්ගේ අත්අඩංගුවට අරගෙන, එහෙම නැත්නම් බලහත්කාරයෙන් ඒ යානා යාත්‍රා දෙක හම්බන්තොට වරායෙන් ඉවත්වීමට විරුද්ධව කඩාකප්පල්කාරී ලෙස කටයුතු කළා කියලා තමයි මේ 4 වෙනි දවස වෙනකොට නාවික හමුදාව යොදවලා ඒ විරෝධතාකරුවන් ඒ ජැටියෙන් ඉවත් කරලා මේ නෞකා දෙකට හම්බන්තොට වරායෙන් පිටත් වීමට ඉඩකඩ සලසලා දෙන්නේ. ඒ අවස්ථාවේදී විරෝධතාකරුවන් ඒකම නාවික හමුදාව අතර ගැටුමක් ඇති වෙනවා. මෙහිදී නාවික හමුදාව අහසට වෙඩි තියලා මේ විරෝධතාකරුවන් පළවා හැරීමට මූලිකව කටයුතු කරනවා. ඒකත් එක්කම එම ස්ථානයට ගිය ජනමාධ්‍යවේදීන් පිරිසක් සමගත් නාවික හමුදාව ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඔවුන් සමග පොඩි ගැටීමක් ඇති වෙනවා. විශේෂයෙන්ම නාවික හමුදාපතිවරයා මේ මෙහෙයුමට ඍජුවම සහභාගී වෙනවා. ඔහු නිල ඇඳුමක් නැති වුණත් තමන්ගේ බටපිරිස සමග ඩෝරා යාත්‍රාවලින් තමයි ඔවුන් වරායට ඇතුළු වෙන්නේ. මොකද වරායේ ප්‍රධාන පිවිසුම් සහ ඒ ජැටියට එන මාර්ගය මේ විරෝධතාකරුවන් අවහිර කරලා තිබුණා. ඒ නිසා ඒ බෝට්ටු වලින් හම්බන්තොට වරායට පැමිණෙන මේ නාවික හමුදා පිරිස් ජනමාධ්‍යවේදීන් එක්කත් යම්කිසි ප්‍රශ්නයක් ඇති කරගෙන එක් මාධ්‍යවේදියෙකුට නාවික හමුදාපතිවරයාම ඉදිරියට ඇවිල්ලා ඔහුත් සමග බහින්බස් වීමකින් පසුව ඔහුට ප්‍රහාරයක් එල්ල කරන ඒ වීඩියෝ පට දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඔස්සේත් ඒ වගේම සමාජ වෙබ් අඩවි ඔස්සේත් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා.
අමල්, දැන් එතකොට මේ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළේ ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ తాවකාලිකව පත්වීම ලබා දීලා තිබුණු පිරිස. නමුත් ඔවුන් මාධ්‍යයට ප්‍රකාශ කළා තියෙනවා අපි දුටුවා මේ ඔවුන්ට යම්කිසි වූ පොරොන්දුවක් ලබා දීලා තිබුණා කියලා. අඩුම ගානේ මේ මාගම්පුර හම්බන්තොට වරායේ ස්ථිර කරන්න බැරි නම් ප්‍රධාන වරායේ හෝ ඔවුන්ට යම්කිසි වූ පත්වීමක් ලබා දෙනවා කියන පොරොන්දුව ඔවුන්ට ලබා දීලා තිබුණා කියලා. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා තිබුණාද?
ඔදලුෂින්, දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ වරාය ඇමතිවරයා කියනවා ඔහුට ඔහුට පුළුවන්කම තිබුණයි කියලා. ආණ්ඩුව ආපු අවස්ථාවේම මේ සේවකයන් සියලුම දෙනාව තමන්ගේ සේවයෙන් නිරපන්න. මොකද ඔවුන් බැලූ බැල්මටම ඔවුන්ව සේවයට බඳවගෙන තියෙන්නේ එවකට හිටපු ඒ පාලකයන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් නිසාය. නමුත් ඒ වරායේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට නෙමෙයි කියන කාරණාව. ඇත්තටම මේ සේවකයන් දැනුවත්ව නොදැනුවත්ව ඔවුන්ට ඇත්තටම අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද ඔවුන්ට රැකියාවක් දීලා තියෙනවා මීට කලින් හිටපු විශේෂම නාමල් රාජපක්ෂ හිටපු රජයේ ප්‍රබල පුද්ගලෙක් හැටියට ඔහු ලබා දුන්න මේ ආරක්ෂාවන්. ඇත්තටම ඒවා නීත්‍යානුකූල නොවන බව තමයි ආණ්ඩුව මේ අලුත් ආණ්ඩුව කියන්නේ. නමුත් මානුෂික හේතුන් මත ඔවුන්ට ඒ తాවකාලික මට්ටමින් ඒ කටයුතු කිරීමට ඉඩකඩ සලසලා දුන්නයි කියලා. දැන් මේ සේවකයෝ මේ අවස්ථාවේ කියා හිටින්නේ ඔවුන්ට රැකියාවේ සුරක්ෂිතභාවයක් නැහැ. චීන සමාගම වරායේ වැඩ පරිපාලනය ඔවුන්ගේ අතට ගත්තට පස්සේ මේ සේවකයන් දොට්ටදමාවිය කියන බය අනුව තමයි ඔවුන් ඉල්ලීමක් කරන්නේ වරාය අධිකාරියට මේ සේවකයන් බඳවගන්න කියලා. නමුත් රජය පෙන්වලා දෙන්නේ මේ සේවකයන් ඇත්තටම බඳවගෙන තියෙන්නේ වරාය අධිකාරියට නෙමෙයි, වරාය අධිකාරිය නමින් ඇති කරපු ප්‍රොජෙක්ට්ස් කියලා වෙනම පෞද්ගලික සමාගමක් හැටියට තමයි ඔවුන් බඳවගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ විරෝධතාකරුවන් එහෙමනම් මේ ඔවුන්ගේ ඉල්ලීම කරන්නට ඕනේ ඔවුන්ට මේ පත්වීම් ලබා දුන්නු පිරිසට තමයි මේ ඉල්ලීම කරන්නට ඕන. නමුත් එසේ නැතිව වරාය අධිකාරිය කියන්නේ මේ පුද්ගලයන්ට රක්ෂා ලබා දීමට ප්‍රතිපාදන හෝ එවැනි පරිපාලනමය කාරණාවක් ඉෂ්ට කිරීමට රජයට ඉදි හැකියාවක් නෑ. ඒ ප්‍රතිපාදනය එහෙම නැත්නම් අපි කියන මේ කාඩර් එකක් නැතිව තමයි මේ පුද්ගලයන්ව නීති විරෝධී ලෙස සේවයට බඳවගෙන තියෙන්නේ.
අමල් දැන් ඔබ සඳහන් කරපු ආකාරයට අර නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජනමාධ්‍යවේදියෙකුට පහර දෙන ආකාරයේ වීඩියෝ පට සහ ඡායාරූප මේ වෙනකොට අන්තර්ජාලයේ බොහොම ප්‍රසිද්ධ දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් නාවික හමුදාපතිවරයා සම්බන්ධව යම් කිසි වූ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවද?
දිරක්ෂි, මේ වෙනකොට ජනමාධ්‍යවේදීන් විසින් සහ ඒ ප්‍රහාරයට ලක්වෙච්ච ඡායාරූප ශිල්පියා විසින් මේ වෙනකොට බලධාරීන්ට පැමිණිලි කරලා තියෙනවා. නිල වශයෙන් පොලිසියට පැමිණිලි ලබා දීලා තියෙනවා. ඊට අමතරව ජනමාධ්‍යවේදීන්ගේ සංගමයන් විසින් මේ වෙනකොට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවරත් ඒ වගේම ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් මේ වෙනකොට ලිඛිතව තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරලා තියෙනවා ඔවුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා. නමුත් ආරක්ෂක ලේකම් මේ වෙලාවේදී කියන උත්සාහ කරලා තියෙනවා නාවික හමුදාපතිවරයා ගත්ත ක්‍රියාමාර්ගය නිවැරදිය, ජනමාධ්‍යවේදීන් ප්‍රකෝපකාරී ලෙසත් ඒ වගේම තමන්ගේ සදාචාරාත්මක අයිතියට විරුද්ධව සහ මාධ්‍ය පිළිවත් වලට පටහැනිව කටයුතු කළා කියන ප්‍රතිචෝදනාවත් ජනමාධ්‍යවේදීන්ට එල්ල කරලා
තියෙනවා. එතකොට අමල් දැම්මේ මේ විරෝධතාවයේ නියලුණු පිරිස බලහත්කාරයෙන් රඳවා තබා ගත්තායයි කියන මේ නෞකා දෙක සම්බන්ධව මොනවද අපිට වාර්තා වෙන තොරතුරු? දැන් සාමාන්‍ය අපි දන්නවා අන්තර්ජාතික නීති රීතීන් වලට අනුව අපේක්ෂිත කාල සීමාවට වඩා වැඩි කාලයක් යම් කිසි වූ වරායක නැංගුරම්ලා තියන්නට ඕන නම් ඒකට අලාභ ගෙවන්නත් සිදු වෙනවා. දැන් මේ පැත්තෙන් අපි ගත්තොතින් එහෙම කොයි වගේ පාඩුවක්ද ශ්‍රී ලංකා රජයට සිද්ධ වෙලා තියෙන්නේ?
ඔදිරික්ෂි, මෙතන මේ යාත්‍රා දෙකෙන් අපි දන්නවා එකක් ජපානයේ කේලයින් සමාගමට අයිති විශේෂයෙන්ම මෝටර රථ ප්‍රවාහනය කිරීමට පාවිච්චි කරන යාත්‍රාවක් හයිපේරියන් හයිවේ කියලා. ඒක තමයි දවස් හතරක් මෙතන රඳවාගෙන තිබුණේ යන්න බැරුව. අනිත් යාත්‍රාව සිංගප්පූරු යාත්‍රාවක් කියලා වාර්තා වෙනවා. ඒක සම්බන්ධයෙන් අපිට වැඩි විස්තර ලැබෙන්නේ නැහැ. නමුත් හයිපේරියන් හයිවේ කියන මේ කේලයින් සමාගමට අයත් යාත්‍රාවේ පමණක් දිනකට ඩොලර් ලක්ෂයක වන්දියක් ඔවුන් මේ වෙනකොට ඉල්ලලා තියෙනවා වරායෙන් ඔවුන්ට වෙච්ච පාඩුව සම්බන්ධයෙන්. මොකද ඔවුන් 6 වෙනිදා රාත්‍රියේ තමයි මේ වරායෙන් පිටත් වෙන නියමිතව තිබුණේ. ඒ වෙනකොට වරාය සේවකයන් විසින් මේ ජැටිය අවහිර කිරීමත් ඒ වගේම මේ ජැටියේ හවිකල්ලා තියෙන ගැන්ට්‍රි ක්‍රේන් පහත් කරලා හයිපේරියන් හයිවේ කියන නැව ජැටියෙන් එළියට ගන්න බැරි වෙන විදිහට ගැන්ට්‍රි දොඹ කර අවහිර කරලා තිබුණා. නාවික හමුදාව ඉදිරිපත් වෙලා තමයි දින හතරකට පස්සේ ඒවා යථා තත්ත්වයට පත් කරලා මේ යාත්‍රාවට පිටත් වෙන්නට ඉඩකඩ සලසලා තිබුණේ. මේ හයිපේරියන් හයිවේ කියන යාත්‍රාවේ බල්ගේරියන් ජාතික කපිතාන්වරයෙකුත් ෆිලිපීන ජාතික අනෙකුත් සේවකයන් 24 දෙනෙකුත් හිටියා. ඔවුන්ට ඇත්තටම කිසිම හිරිහැරයක් සිද්ධ වුණේ නැහැ. නමුත් එතන දවස් හතරක් වැඩිපුර ඉන්න සිද්ධ වීම තමයි ඔවුන්ට තිබිච්ච ප්‍රධානම ප්‍රශ්නය. ඒකෙන් නැව් සමාගමට තමයි විශාල මුදලක් පාඩු වුණේ. මොකද මේ නැව යන්නට තිබුණේ ඕමානයට. ඒ කලට වේලාවට යන්න බැරි වෙච්ච නිසා නැවට පමණක් වෙච්ච පාඩුව ඩොලර් ලක්ෂ 4ක් කියලා මේ වෙනකොට ඔවුන් වරාය අධිකාරියට දන්වලා තියෙනවා.
අමල්, දැන් එතකොට මෙතන මේ හම්බන්තොට වරාය චීන රජයේ සමාගමක් සමග ගිවිසුම් ගතවීම පිළිබඳව අපි ටිකක් කතා බහ කළ තින් එහෙම ඇත්තටම මේක කොයි ආකාරයෙන්ද සිද්ධවන්නට නියමිතයි කියලා අපිට වාර්තා වෙන්නේ. දැන් විවිධ කතා බහ ඇහෙනවා. වසර 99කට බදු දෙන කතාවක් ඇහෙනවා, කොටස් විකුණනවා කියන කතාවක් ඇහෙනවා, කොටස් වලින් 80%ක් දෙනවා කියනවා. රජයේ ප්‍රබල මේ සම්බන්ධව වගකිව යුතු ඇමතිවරයෙක් කියවා නෑ 50%කට වඩා ටිකක් වැඩියෙන් දෙන්නේ කියලා. මේ වගේ පරස්පර විරෝධිතා මත ඇහෙන්නේ. ඔබට වාර්තා වෙන අන්දමට කොහොමද මේ ගිවිසුම් ගතවීම සිද්ධවන්නට නියමිත?
දිරක්ෂ, අපිට දැනගන්න තියෙන විදිහට නම් ඇත්තටම මේ වරාය සම්බන්ධයෙන් තාමත් නිශ්චිත වශයෙන් රජය තීන්දුවක් අරගෙන නැහැ කොහොමද මේ කටයුත්ත ඉදිරියට කරන්නේ කියලා. නමුත් පහුගිය සතියේදී ශ්‍රී ලංකා රජයත් චයිනා මර්චන්ට් කියන ආයතනයත් අවබෝධතා කිවිසුමක් අත්සන් කරා මේ වරාය සම්බන්ධයෙන්. වරායේ තියෙන ඒ සංඛ්‍යාලේඛන අධීක්ෂණය කරලා කොයි ආකාරයටද මේ චීන ආයෝජකයා වරායට එකතු වෙන්නේ කියන කාරණාව ගැන කටයුතු කිරීමට ඒ අවබෝධතා කිවිසුමක් ඇති කරගත්තා. ඉතින් තව සතියක් දෙකකින් පස්සේ තමයි මේ චීන සමාගමත් ශ්‍රී ලංකා රජයත් එකගතාවයකට එන්නේ කොහොමද ඉදිරියේදී මේ වරායේ පරිපාලනය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ කියලා. නමුත් සමස්තයක් හැටියට ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙන්නේ ආණ්ඩුව කිසිම අවස්ථාවක වරාය මුළුමනින්ම විකුණන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මේ වරායේ තියෙන සම්පත් වරායේ ක්‍රියා කරන ආකාරය පිළිබඳව අලුත් සමාගමක් පිහිටවලා ඒ සමාගමෙන් කොටස් 80%ක් පමණ මේ විදේශ සමාගමකට ලබා දීම තමයි රජයේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. පරිපාලනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කොතරම් කාලයකටද කියන ප්‍රශ්නයත් තාම හරියට निराකරණය කරන්න නැහැ. නමුත් රජය උත්සාහ කරන්නේ දැනට අතිශයින් පාඩු ලබන මේ හම්බන්තොට වරාය පිටස්තර ආයතනයකට ලබා දීලා ඒ තුලින් දැනට වාර්ෂිකව රජය ලබන මේ විශාල පාඩුව නතර කර ගැනීමත් ඒ වගේම මේ සඳහා ගෙවන්නට සිදු වෙලා තියෙන ණය ප්‍රමාණය යටත් පිරිසෙන් ඩොලර් මිලියන 1200ක් එහෙම නැත්නම් 1300ක් අතර ප්‍රමාණයකින් මේ ණය මුදල අඩු කර ගැනීමටත් තමයි රජය උත්සාහ කරන්නේ. ඉතින් මොකද මේ ණය ගෙවන්න බැහැයි කියන ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුවට. ඉතින් ඒ ණය පියවා ගැනීමට තමයි මේ චයිනා මර්චන්ට් කියන ආයතනයත් සමග දැන් සාකච්ඡා කිරීම සඳහා වූ අවබෝධතා කිවිසුම අත්සන් කළා තියෙන්නේ.
අපි දුටුවාමල් පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ කලින් කලට පත්වන රජයන් චීනය සහ ඉන්දියාව සමග ඇති කරගන්නා වූ සබඳතාවල යම් යම් පරස්පර විරෝධිතා, ඇතැම් ආණ්ඩු චීනයත් එක්ක වැඩි සමීපයි, ඇතැම් ආණ්ඩු ඉන්දියාවත් එක්ක වැඩි සමීපයි, මේ වගේ නොයෙකුත් තත්වයන්. කොහොම හරි මේ වරාය ආශ්‍රිතවත් මේ තත්වය පැන නැග්ගා. විශේෂයෙන්ම ඔය පෝට් සිටි ව්‍යාපෘති හරහා පැවති රජය චීන රජයත් එක්ක වැඩිපුර සම්බන්ධ වීම පිළිබඳව ඉන්දියාවේ දැඩි අකමැත්තක් තිබුණා. දැන් මේ හම්බන්තොට චීන රජයත් සමග සමීප වීම කියන කාරණාව මූලික කරගෙන ඉන්දියාවත් මේ සම්බන්ධයෙන් යම් කිසිවූ සම්බන්ධ වීමක් දකින්නට ලැබෙනවා, අපිට අහන්නට ලැබෙනවා මේ සම්බන්ධවත් තොරතුරු, විශේෂයෙන්ම කොළඹ වරාය ආශ්‍රිතව. අපිට පුළුවන් මේ වෙනකොට මේ ඉන්දියාවත් කොළඹ වරායත් අතර ඇතිවන්නට යන ගිවිසුම් ගත වීම මොකක්ද කියලා කරුණු දැනගන්න.
ඔව් දිලෘක්ෂ, ඇත්තටම මේ කොළඹ වරායේ තියෙනවා සවුත් පෝට් කියලා එකක්. ඒ කියන්නේ දැනට මෙතෙක්කල් තිබිච්ච කොළඹ වරායට යාබදව ඊට දකුණෙන් තමයි මේ සවුත් පෝට් කියන එක ඇති වුණේ. ඒ සවුත් පෝට් කියන ප්‍රදේශයේ මේ වෙනකොට ජැටි තුනක් ඇති කරලා තියෙනවා. ඒ ජැටි තුනෙන් එක ජැටියක් මේ වෙනකොටත් චීන සමාගමකට ලබා දීලා තියෙනවා. ඒක තමයි අද කොළඹෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් CICT කියලා මේ වෙනකොටත් චීනය විසින් ඩොලර් මිලියන 500ක් ආයෝජනය කරලා සංවර්ධනය කරලා තියෙන්නේ මේ කොළඹෝ සවුත් වරායේ එක පරියන්තයක්. ඇත්තටම චීනයට මෙතරම් වරායන් තුල පරිපාලනය ලබා දුන්නයි කියන ඒ චෝදනාව මත තමයි ඉන්දියාව ශ්‍රී ලංකාවත් එක්ක හුඟක් කාලයකට උරණ වෙන්නේ. එතකොට මේ ඉන්දියාව එක්තරා විදිහකට සමතුලිත කරගන්න අවශ්‍ය නිසා ශ්‍රී ලංකාවේ අලුත් රජය මේ වෙනකොට දකුණු වරායේ නැගෙනහිර පරියන්තය ඉන්දියාවට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒක ඉන්දියාවට කියලා කෙලින්ම නොකියුවට නැගෙනහිර පරියන්තය සංවර්ධනය කිරීමට විදේශ ආයෝජකයන්ගේ ඒ යෝජනා ලබා ගැනීමේදී ශ්‍රී ලංකා රජය බොහොම පැහැදිලිවම කියලා තියෙනවා මේ කටයුත්ත කිරීම සඳහා ඇතරම ඉන්දිය අපි කියන මේ සබ් කොන්ටිනන්ට් එකේ ආයතනයක් වෙන්නට ඕනේ කියලා. ඉතින් මේ කලාපේ දකුණු ආසියානු කලාපේ ඒ විදිහට ප්‍රබල සමාගමක් හැටියට ඉදිරිපත් වෙන්නට ඉන්නේ ඉන්දියානු සමාගමක් පමණයි. ඒක තමයි මූලික කොන්දේශිකක් හැටියට ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව ඉදිරියේදී කොළඹ දකුණු වරායේ නැගෙනහිර පර්යන්තය චීන පර්යන්තයට යාබදව තියෙන ඒ නැගෙනහිර පර්යන්තේ ඉන්දියා සමාගමකට අනිවාර්යයෙන්ම ලබා දීමට තමයි රජය කටයුතු කරලා තියෙන්නේ.
මීළඟට අපිට අවධානය යොමු කරන්න පුළුවන් මීළඟ ප්‍රධාන කාරණාව වන අයවැය සම්මත වීම පිළිබඳව. මීළඟ වසර 2017 වසර වෙනුවෙන් නියෝජිත අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මේ හා සබඳුණු සිදුවීම් සමුදාය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අපි දැනගන්න කැමැති යම.
මේ ඡන්දයේ ඇත්තරම දිරුක්ෂි විපක්ෂය, කියන්නේ ඒකාබද්ධ විපක්ෂය හැටියට හඳුන්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඒ පක්ෂපාති කණ්ඩායම ඔවුන් ඇත්තටම මේ අයවැය විවාදයෙන් පසුව ඡන්දේ විමසන අවස්ථාවේදී කියා සිටියා නම් වශයෙන් ඡන්දේ විමසන්නට ඕනෑ කියලා. මොකද ඔවුන් උත්සාහයක් ගත්තා රජයට චුනින් දෙකේ ඡන්දේ ලැබීම වැළැක්වීමට කටයුතු කරන්නට. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. දෙසැම්බර් මාසයේ 10 වෙනිදා තිබිච්ච තුන්වෙනි වර කියවීමට කලින් නොවැම්බර් මාසයේ අයවැය යෝජනා ඉදිරිපත් කරපු අවස්ථාවටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් මේ අවස්ථාවේදී අයවැය සම්මත වුණා. 165 දෙනෙක් ඡන්දේ දුන්නා. මීට කලින් අවස්ථාවේදී ඡන්දේ ලබා ගන්න පුළුවන් 162යි. ඉතින් තවත් ඡන්ද තුනක් වැඩි කරගෙන අයවැය සම්මත කරගත්තා. මෙතන තවත් විශේෂ කාරණාවක් වුණේ අයවැය සම්මත වෙන අවසාන අධියරේදී හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ හිටියේ නැහැ. කවුරුත් බලාපොරොත්තු වුණා ඔහු පාර්ලිමේන්තුවට එයි කියලා මේ අවස්ථාවේදී. නමුත් ඔහුගේ නොපැමිණීම තමයි ඇත්තට මෙතන විශේෂ දෙයක් බවට පත් වුණේ.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සිදුවන තවත් සුවිශේෂී කතාවක් කරේ මම ඊළඟට අවධානය යොමු කරන්න කැමතියම. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එක්තරා පෙරලිකාර ප්‍රකාශයක් සිදු කළා මේ ආයවැය විවාදය පැවැත්වෙන එක්තරා දවසකදී. ඔහු සඳහන් කළේ උතුරු පළාත් මහා ඇමති සේවී විග්නේශ්වරන් මහතාගේ ප්‍රමුඛත්වයෙන් උතුරු පළාත් සභාව තුළ යම්කිසි යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා කියලා. උතුරු පළාත තුළ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම වළක්වාලීම සඳහා මේක විශාල ආන්දෝලනයකට ලක් වුණා. බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතාබහ කරන්නත් පටන් ගත්තා. ඊට පස්සේ අධිකරණ අමාත්‍යවරයාටම මේ සම්බන්ධව යම් කිසි වෙනස් මතයක් ප්‍රකාශ කරන්නත් සිදු වුණා. ඇත්තටම මොකද්ද මේ සිදු වෙලා තියෙන සිදුවීම? ඇත්තටම මෙහෙම දෙයක් සිදු වෙලා තියෙනවද උතුරු පළාත් සභාව තුළ? එහෙම නැත්නම් එහෙම දෙයක් වෙලා නැද්ද? මොකක්ද මේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ තේරුම? අපිට පැහැදිලි කරගන්න පුළුවන්ද මේ සම්බන්ධව?
ඔව් දිලක්ෂි, මේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කියා සිටියේ ඔබ කිව්ව විදිහටම මේ උතුරු පළාත් සභාව බෞද්ධ සිද්ධස්ථාන ප්‍රදේශයේ ඇති කිරීම තහනම් කරමින් මේ යෝජනාවක් සම්මත කරගත්තයි කියලා. ඉතින් එතන පසුව TNA සංවිධානයේ සුමන්දරන් මන්ත්‍රීවරයා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඒ විශේෂ ප්‍රකාශයක් කරලා ඔවුන් කියා සිටියා දෙමළ සන්ධානය මේ පිළිබඳ සොයා බැලුවා. ඇත්තටම එවැනි කිසිම යෝජනාවක් උතුරු පළාත් සභාවේ සම්මත කරගත්තේ නැහැයි කියලා. ඒ එක්කම ඔහු කියා සිටියා විග්නේශ්වරන් ප්‍රධාන ඇමතිවරයාගෙන් කරුණු විමසලාම ඇත්තටම උතුරු පළාත් සභාව සම්මත කරගෙන තියෙන ඒ යෝජනාව ඕනෑම ආගමකට හෝ ඕනෑම කාරණාවකදී අනවසර ඉදිකිරීම් වලට කිසිම ඉඩක් ලබා නොදෙන්න තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒක බෞද්ධ සිද්ධස්ථාන නෙමෙයි, ඒක කතෝලික හින්දු ඕනෑම කණ්ඩායමකට ඒක වළංගුයි. මේක එක ආගමක් ඉලක්ක කරගෙන කරපු කාරණාවක් නෙමෙයි. උතුරේ සමහර ස්ථානවල යම් යම් පුද්ගලයන් කෝවිල් ඒ වගේම පන්සල් අටවන්න උත්සාහ කරනවා නම් අනවසර ඉදිකිරීම ඇති කරන්න උත්සාහ කරනවා නම් ඒ වැළැක්වීමයි තමුන්ගේ අරමුණ කියලා. ඉතින් මේ අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට සිද්ධ වුණා කියන්නට ඔහුගේ චෝදනාව ඉදිරිපත් කරේ ජනමාධ්‍ය වාර්තා පදනම් කරගෙනයි කියලා. ඒකම විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කිව්වා විග්නේශ්වරන් ප්‍රධාන ඇමතිවරයා කෙරුවයි කියන ප්‍රකාශය මාධ්‍ය වලින් පළ වුණා. ඒක ප්‍රතික්ෂේප නොකරපු නිසා තමන් ඒක පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රකාශ කරයි කියලා. ඒ නිසා ඒක තමන්ගේ ප්‍රකාශය පදනම් වුණේ ඒ ජනමාධ්‍ය වාර්තාවයි කියලා. ඉතින් මෙතනදී දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයා සුමන්දිරන් මන්ත්‍රීවරයා ඔහු දෝෂාරෝපණ ලක් කරා මේ විදිහට වගකීමකින් තොරව ජනමාධ්‍ය වාර්තා පදනම් කරගෙන මේ වගේ බැරෑරුම් ප්‍රශ්න ඇති කළා රටේ ජන වර්ගයන් අතර තියෙන ඒ හොඳ හිත පළුදෙන විදිහට කටයුතු කරා කියන චෝදනාවත් ඒ ඇමතිවරයාට ඉදිරිපත් කරා. නමුත් පාර්ලිමේන්තුව තුලදී ඇමතිවරයා තමන්ගේ ඒ කරපු ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට මේ අවස්ථාවේදී යොමු වුණා.
දැන් ඇත්තටම මේ උතුරු පළාත් මහ ඇමතිවරයා මෙවැනි යෝජනාවක් සම්මත කරගන්නටත් යම් කිසි වූ හේතුවක් තිබිය හැකි. නැත්තම් කෝවිලක් හෝ වේවා, පල්ලියක් හෝ වේවා, බෞද්ධ සිද්ධස්ථානයක් හෝ වේවා, මොකක් හෝ ආගමික සිද්ධස්ථානවලට ඉලක්ක වීමත් සලකා බැලිය යුතු කරුණක්. ඒ පිළිබඳව යම් කිසි වූ කතාවක් ගොඩනැගිලා තිබුණාද? කවුරුන් හෝ මේ පිළිබඳව විමර්ශන කිරීමක් සිදු කළාද? ඇයි මහ ඇමතිවරයා මෙවැනි වූ යෝජනාවක් සම්මත කරගන්නේ කියලා?
ඔව් දිලක්ෂි, අතර මේකට හේතුව හැටියට ජනතා විමුක්ති පෙරමුණෙන් අපිට ඉඟියක් ලැබුණා මොකද්ද මේකට පදනම් වෙන්නට ඇත්තේ කියලා. මෙතන විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කියා සිටියා ඔහු දුටුවා, ඔහු අතර මේ කිලුණුච්ච ප්‍රදේශයට ගිහිල්ලා ඔහු විසින් දුටුවා කියලා. මේ දෙමළ ජනතාව අතර කුලප්පු කිරීමක් කළා තියෙනවායි කියලා, බෞද්ධ සිද්ධස්ථානයක් අලුත් පන්සලක් කිලුණුච්චියේ ආරම්භ කරනවායි කියලා ඒ කටකතාවක් ඒ ප්‍රදේශය ඇති කළා තිබුණා. ඒකට TNA සංවිධානයේ වග කියන්න ඕනේ කියලා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා එල්ල කළා. මෙතනදී ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා කියා සිටියේ ඔහු දුටුවාය කියලා. ඇත්තරම මේ පන්සලක් අලුතෙන් ඉදිකරලා නැහැ. නමුත් ඒ කිලිනොච්චේ තියෙන හමුදා කඳවුරක් ඇතුලේ තමන්ගේ තිබිච්ච ඒ බුදු පිළිමයක් අවට ඒ ප්‍රදේශයේ වට කරලා තාප්පයක් හැදුවා මිසක්ක එතන අලුත් පන්සලක් ඇති කළේ නැtei කියලා. ඉතින් සමහර විට මේ කාරණාව මුල් කරගෙන වන්නට පුළුවන් මේ උතුරු පළාත් සභාව මේ යෝජනාවක් සම්මත කරගෙන තියෙන්නේ. ඇතරම වුණ ඉලක්ක කළේ එක ආගම් කොට්ටාසයක් නෙමෙයි. මෙතනදී TNA සංවිධානය කියන්නට උත්සාහ කරේ බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් ඉලක්ක කරගත්තා නෙමෙයි. නමුත් සම් පුද්ගලයන් ඉඩම් අත්පත් කර ගැනීමට මේ විදිහට ආගමික සිද්ධස්ථාන අටවල ඒ ප්‍රදේශයේ භූමිය අතරම රජයේ ඉඩම් අනවසරෙන් අත්පත් කර ගැනීමේ ඒ කටයුත්තක් මේ පළාතේ සිද්ධ වෙනවා. ඒ වැළක්වීම සඳහා තමයි මේ විදිහේ යෝජනාවක් ගෙනාවේ. නමුත් ඒක ඇත්තරම විශේෂ යෝජනාවක් ගේන්න අවශ්‍ය නැහැ. රටේ තියෙන දැනට නීතිය අනුවත් පුළුවන් කවුරු හරි බලහත්කාරයෙන් රජ ඉඩමක් අත්පත් කරගන්නවා නම් ඊට විරුද්ධව කටයුතු කරන්නට. නමුත් ඒ එවැනි අවදානමක් තියෙනවා. ඒ නිසා තමයි ආගම මොකක් වුණත් ඒ අනවසර ඉදිකිරීම වලට අවසර ලබා දෙන්නේ නැහැ කියන යෝජනාව කරන්නට සිද්ධ වුණේ. මේ විදිහට පුද්ගලයන් විසින් රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ අවදානම තියෙන නිසා.
ආගමික සිද්ධස්ථාන පිළිබඳව කතා බහ කරද්දී මේ දිනවල නත්තල් උණුසුමින් මුළු ලෝකෙම වැසි යන කාල සීමාවක්. ඉතින් ශ්‍රී ලංකාවේ තියම් කිසි විශේෂිත කටයුත්තකට සූදානමක් තිබුණා. අපිට විවිධ මාධ්‍ය වාර්තා, අන්තර්ජාල වාර්තා හරහා දකින්නට ලැබුණා මල් ලෝකයේ ලොකුම නත්තල් ගහ ශ්‍රී ලංකාවේ ඉදිවෙනවා ගාලුමුදුරු පිටියේදී. මේක හදිසියෙම නවතා දැමුවා. ඒ පිළිබඳවත් මේක නවතා දමන්නට වටපිටාව සැදුණු ආකාරය පිළිබඳවත් තොරතුරු අපි දැනගන්න කැමතියි.
දිලුක්ෂි, ඇත්තරම මේක අගෝස්තු මාසයේ මේ ඉදිකිරීම ආරම්භ වෙන්නේ. ඇත්තරම වරාය අධිකාරිය විසින් මේකට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම වරාය ඇමති අර්ජුන රණතුංග තමයි මේකේ මූලිකත්වය අරගෙන මේ ආගමික සංහිඳියාව ඇති කරන්න ප්‍රවර්ධනය කරන්න තමයි කියලා ලෝකයේ උසම නත්තල් ගහ ගාලුමුදුර පිටියේ නිර්මාණය කරන්නේ. මේකේ උස මීටර 100ක්, එහෙම නැත්නම් අඩි 325ක් විතර වගේ වෙන්න තමයි ඔවුන් සැලසුම් කළ තිබුණේ. මේ අනුව මේක ගිනස් වාර්තාවක් තබන්නට උත්සාහ කරනවායි කියලත් ඔවුන් ප්‍රකාශයටපත් කළා. මේකට වියදම් වෙන මුදල රුපියල් මිලියන 30ක් විතර වගේ ප්‍රමාණයක් කියලා අස්තමෙන්තු කළ දෙන. නමුත් අපිට මාධ්‍ය වලින් නම් සමහර අවස්ථාවල සඳහන් වෙනවා මේකේ මුදල රුපියල් මිලියන 120ක්, 130ක්, 150ක් වගේ ප්‍රමාණයක් වන්නටත් ඉඩ තිබුණාය කියලා. නමුත් වරාය ඇමතිවරයා කියා සිටි, අර්ජුන රණතුංග ඇමතිවරයා කියා සිටි, මේ මුදල් සියල්ලම අනුග්‍රාහක භවතුන්ගෙන් ලැබිච්ච බවයි. ඒ එකම වරාය සේවකයන් තමන්ගේ නිවාඩු කාලයේදී ගිහිලා මේ ඉදිකිරීම කටයුත්තට ස්වේච්ඡාවෙන් එකතු වුණයි කියලා. නමුත් හදිසියේ හිටි හැටියෙම මල්කම් රංජිත් අගරගද ගුරු තුමා විසින් ප්‍රකාශයට පත් කරා මේක ඇත්තටම මුදල් නාස්තියක්ය, මේ මුදල මීට වඩා හොඳයි දුප්පතුන් අතර බෙදා දුන්නා නම්. මොකද නත්තල් ගහ කියන එක ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ තරම් අනුමත කරන දෙයක් නෙමෙයි. ගිය අවුරුද්දේදි පල්ලි ඇතුලේ නත්තල් ගහ තියන්නට එපැයි කියලා කාඩිනල් තුමා විසින් ඉල්ලීමක් කළා තිබුණා. ඉතින් මේ නත්තල් ගහ ඇත්තටම සංස්කෘතික කාරණාවකට වැඩිය අද වෙළඳ ලාංඡනයක් හැටියට තමයි කතෝලික පල්ලි හඳුන්වලා දුන්නේ. ඉතින් මේ වෙනකොට අර්ජුන රණතුංග ඇමතිවරයාට සිද්ධ වුණා මේ නත්තල් ගහ ඉදිකිරීමේ කටයුතු අත්හිටවලා කතෝලික පල්ලියේ ඉල්ලීම අනුව මේ වෙනකොට ආරම්භ කරපු ඉදිකිරීම ගලවලා ඉවත් කරන කටයුතු කරන්න දැන් ඔවුන් යොමු වෙලා තියෙනවා.
අමල්, අපිට වාර්තා වෙනවා මේ මල්කම් රංජිත් අගරද්ද ගුරුතුමන්ගේ මේ තීරණයෙන් මේක නැවතිලා නැහැ, මේ පල්ලිය පවා දෙකට බෙදලා තියෙනවා. එතැන්ම අය කැමති මේ වැඩේට කියලා.
ඔව්, අතරම මෙතන අර්ජුන රණතුංග ඇමතිවරයා සහ ඔහුගේ පිරිස් වලින් ප්‍රකාශයට පත් වුණා. ඔවුන් අගරද කුමාගේ ආශිර්වාදයේ ඇතිව තමයි මේ කාරණාව මුලින් පටන් ගත්තේ කියලා. එපමණක් නෙමෙයි, අතරම කතෝලික පූජකවරුන් පවා මේ ස්ථානෙට ඇවිල්ලා මේ ඉදිකිරීම ආරම්භ වෙන අවස්ථාවේ ඔවුන්ගේ ආශිර්වාදය ලබා දුන්නයි කියලත් වාර්තා වෙනවා. එසේ තිබියදී පල්ලිය ඇතුලේ එකක් මේකට පක්ෂවත්, අනික් කට්ටිය මේකට විරුද්ධවත් මත දෙකක් ඇවිල්ලා එතන මේක සුදුසු නෑ, මේක ඇත්තටම මීට වඩා හොඳයි මේ දුප්පතුන්ට මේ මුදල් ලබා දීලා ආධාරයක් කළා නම් කියලා ඒ මතයත් කතෝලික පල්ලිය තුලින් ප්‍රවර්ධනය වීම තුලින් තමයි අගරදූරවරයාට මේ අවස්ථාවේදී මේ විදිහට කටයුතු කරන්න උනේ කියලා වාර්තා වෙලා තියෙනවා. පල්ලිය ඇතුලේ අපිට දැනගන්න තියෙන විදිහට මේ පිළිබඳ දෙපිරිසක් මත දෙකක් දරන බව තමයි අපිට පෙනියන්නේ. ඒ අනුව ඇත්තටම මේ නත්තල් ගහ මුල් කරගෙන මේ වෙනකොට කතෝලික පල්ලියේ දෙදරීමකුත් ඇති වුණයි කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ.
තවත් විශේෂ කාරණාවක් කෙරෙහි මාධ්‍ය විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණා පසුගිය සතියේදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් රාජ සමුද්‍රා හෝටලයේදී විශේෂිත සැසියක් සංවිධානය කරලා තිබුණා දූෂණයේ පිටුදැකීම වෙනුවෙන්. එහිදී මේ සැසිය අමතපු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂණය සම්බන්ධව විශේෂිත කාරණාවක් මතු කරලා හිටියා. ශ්‍රී ලංකාවේ ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වන ආකාරය 50%ක දූෂිත තත්වයක් තාමත් තියෙන්නේ. ඒ විතරක් නෙමේ, රාජ්‍ය පරිපාලනයේ රජයේ විසින් සිදුකරන යම් ක්‍රියාදාමවලදී තාමත් මේ දූෂණය කියන එක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා. මේ සම්බන්ධවත් විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණා පසුගිය සතියේදී සිදුවුණු විශේෂිත ක්‍රියාදාමයන් අතර. මා කැමැති අමල්, ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය හා සම්බන්ධව මේ වෙනකොට ගොඩනැගිලා තියෙන යම් කිසි කතාබහක් තියෙනවා නම් ඒ පිළිබඳවත් කරුණු කාරණා දැනගන්න.
ඔව් දිලක්ෂි, අතරම ජනාධිපතිවරයා මේ සම්මන්ත්‍රණය ලැහැස්ති කළ තිබුණේ දූෂණය සම්බන්ධයෙන්. ඔහු මීට කලින් මේ අවුරුද්ද මුලදී එංගලන්තයේ රැස්වීමකට සහභාගී වෙලා තිබුණා, ජාත්‍යන්තර රැස්වීමකට. ඒකෙන් තමන්ට ලැබිච්ච ඒ ආභාෂය අනුව තමයි ඔහු උත්සාහ කරේ එවැනිම කටයුත්තක් ලංකාවේ පවත්වන්නට සියලුම දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන නිලධාරීන් සහ ඒ අනෙකුත් පුද්ගලයන් ඔක්කොම එක තැනකට ගෙනල්ලා මේ විදිහට දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් ඒ අවධානය යොමු කරන්න. ඉතින් මේ ජනාධිපතිතුමාගේ කතාව සෑහෙන විදිහට ආන්දෝලනාත්මකයි. මොකද ඔහු බොහොම ඔහුගේ ප්‍රකාශයෙන් කියන්නට උත්සාහ කළේ තමන් දැන් බලයට ඇවිල්ලා අවුරුදු දෙකකටත් කිට්ටුයි, නමුත් මේ දූෂණය පිටුදැකීමට කොතරම් ප්‍රතිඥා දුන්නත් ඒක එතරම් ලේසි පහසුකාරියක් නෙමෙයි. මේ වෙනකොට ඔහුගේ රජය යටතේ 50%කට අධික ප්‍රමාණයක් මේ ටෙන්ඩර් ඉතාමත්ම දූෂිත ක්‍රමයට සිද්ධ වෙන්නේ. ටෙන්ඩර් කැඳවනවයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් දූෂණය පිටුදැකීමට තියෙන ක්‍රියාමාර්ගයක්. නමුත් ඒ ක්‍රියාමාර්ගයත් ඒ තාක්ෂණික අගෙයිම පවා ඉතාමත්ම දූෂිත ආකාරයෙන් තමයි තාමත් සිදු වෙන්නේ කියන කාරණාව ඔබ බොහොම පැහැදිලිම කියා සිටියා. ඒ එක්කම ජනාධිපතිවරයා කියපු තවත් කාරණාවක් තමයි දැන් මීට මාස දෙකකට කලින් ඔහු ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. ඒ තමයි FCID, CID සහ අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍රයක් මත කටයුතු කරනවායි කියන චෝදනාව. ඉතින් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඔහු ඔක්තෝබර් මාසයේ ඒ කරපු කතාව ඒක නැවතත් අවධාරණය කරනවා. මොකද ඒකේ කිසි වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඔහු තවමත් ඒ ස්ථාවරයේම ඉන්නවා. මොකද මේ ආයතනවල ක්‍රියාකාරී සම්බන්ධයෙන් ඔහු සෑහීමකට පත් වෙන්නේ නැtei කියලා.
හොඳයි අමල්, එහෙමනම් අපි මෙතනින් මේ සාකච්ඡාවට නිමාවක් තබනවා. අදට අපි ලබන සතිය සඳහා හමු වෙන තෙක් ඔබට අපේ හදපිරිස්සූතිය පළ කරමින් සමුදෙනවා. අයිබෝන්, ලබන සඳහා හමු වෙමු.
අයිබෝන් දිරක්ෂි.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.